මූලාසනය සඳහා මන්ත්‍රීවරයෙක් නමක් යෝජනා කරන ඉල්ලා සිටිනවා.
සඳහා වීරසුමන මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරනවා.
ගරු අනුර කුමාර දිසානායකමැතිතුමා,
කාලේ කතා සභාව
ඔබතුමාට විනාඩි 22ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා.
25
ලැබිලා තියෙනවා.
තිබුණා
22.
ඇයි 25? මොකද්ද ප්‍රශ්නේ? මම හිතන්නේ කාලේ ලබා දෙන්න අපි එක කතාවයි අපිට තිබෙන පක්ෂෙට, ඒකෙන් අඩු කරන්න එපා. භාවය වෙන අනිත් ඒවට අපේ කතාවලින් අඩු කිරීමේ සම්ප්‍රදායන් අතර කරන්න. මොකද අපි කිසි බාධාවක් කරන්නේ නැහැ. අපි කාලේ අපතේ යවන්නේ නැහැ. එකම කතාවෙන් ඒ කාලය අඩු කරන්න එපා. ලේකම් මණ්ඩලෙන් ඉල්ලන්නේ
අපේ කාලෙන් අපි ඒක දෙන්න.
ප්‍රධාන විනාඩි 25ක් ලැබෙනවා.
ගරු මූලාසනින මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද අපි සාකච්ඡාවට බඳුන් කරන අමාත්‍යංශ විශාල වැදගත්කමකින් හෙබි අමාත්‍යංශ ගණනාවක් සාකච්ඡාවට බඳුන් කරනවා. ඒ ලැබී තිබෙන කාලයෙන් ඒ සියල්ල පිළිබඳව අපට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව නොතිබුණත්, මා හිතනවා අපේ රටේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳව මෙම විවාදයේදී කරුණු ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍යයි කියලා. විශේෂම අපි දන්නවා අපි කුඩා ආර්ථිකයක් තිබෙන රටක්, කුඩා වෙළඳ පොළක් තිබෙන රටක්. එනිසා අපි වගේ රටක බලශක්ති ක්ෂේත්‍රය අති වැදගත්. අපේ රටේ ස්වාධීනත්වය, අපේ රටේ ජාතික ආරක්ෂාව, එපමණක් නො අපේ රටේ දේශපාලනය රඳා පවතිනවා මේ බලශක්තියේ අයිතිකරුවා කවුද කියන සාධකයේ මත. මොකද ඔවුන්ට ආර්ථිකය බිඳවට්ටන්න පුළුවන්, අර්බුද නිර්මාණය කරන්න පුළුවන්. එනිසා අපි වැනි කුඩා වෙළඳ පොළක්, කුඩා ආර්ථිකයක් තියෙන රටක බලශක්ති ක්ෂේත්‍රය අනිවාර්යයෙන්ම රාජ්‍ය සතුව තිබිය යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නේ. ඒ මොකද අපේ බලශක්ති ක්ෂේත්‍රය ක්ෂේත්‍ර දෙකකින් නියෝජනය කරන එකක්, ඛනිජ තෙල් දෙක, විදුලි බලය. විදුලි බලය උත්පාදනය කරන්නත් තෙල් ගන්න එක සැබෑ වුණත් කරුණු දෙකක් තමයි අපේ බලශක්ති ක්ෂේත්‍රය නියෝජනය කරන්නේ. එන්දා විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම රාජ්‍ය සතුව යුතුයි. ඒ වගේම තෙල් ගෙන්වීම, පිරිපහදු කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම රාජ්‍ය සතුව යුතුයි. ඒ මොකද මේ ක්ෂේත්‍රය අපේ රටේ ආර්ථිකයටත්, අපේ රටේ ජාතික ආරක්ෂාවටත් ඉතාමත් වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් නිසා. කෙසේ වුවත් මම විදුලි බල ඇමතුමා ඉන්න වෙලාවේ එතුමා ගැන කියන්නම්, අපේ ඩලස් ඇමතුමා නැති නිසා ඒක පසකෙන් තියලා මම තෙල් සංස්ථාව ගැන යම් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. ගරු මන්ත්‍රීතුමනි, මේ ආයතන ගත්තහම, මේ විදුලි බල, ඛනිජ තෙල් කියන ආයතන දෙකම ගත්තොත්, විදුලි බල මණ්ඩලය පාඩු ලබලා තිබෙනවා මේ වසරේ මුල් මාස 8 වෙනකොට මිලියන 31,724. නමුත් ගිය අවුරුද්දේ පාඩුව හා සංසන්දනය කරලා බලනකොට යම් අඩුවීමක් තිබෙනවා. නමුත් ඒකට හේතු සාධක වී තිබෙන්නේ අපේ ජලයෙන් විදුලි උත්පාදනය කිරීම යම් ප්‍රමාණයකට ඉහළ යාමත්, විදුලි පරිභෝජනයේ අඩුවීමත්. ඒ වගේම තෙල් සංස්ථාවේ පාඩුව මේ මුල් මාස 8 ඇතුළත පාඩුව මිලියන 4,417යි. ගිය අවුරුද්දේ මුල් මාස 7 හා සංසන්දනය කරලා බලනකොට යම් පාඩුවේ අඩුවීමක් තිබෙනවා. හැබැයි අඩුවීමට හේතු සාධක වී තිබෙන්නේ ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහළ යාමත්, තෙල් අලවිය අඩුවීමත් කියන සාධක දෙක තමයි බලපාලා තිබෙන්නේ. ඒ වගේම ණය ලෙස ගත්තොත්, ගරු මන්ත්‍රීතුමනි, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජන බැංකුවට ණයයි බිලියන 171ක්, ලංකා බැංකුවට ණයයි බිලියන 169ක්, චීන ඉදිකිරීම් බැංකුවට ණයයි බිලියන 8.8ක්, ඔක්කොම ගත්තම ආසන්න වශයෙන් බිලියන 348ක්, කෝටි 34,899ක ණයකින් මේ විදුලි බල මණ්ඩල, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙළෙනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලය ගත්තොත්, ගරු සභාපති මන්ත්‍රීතුමනි, ලංකා බැංකුවට ණයයි බිලියන 19.9ක්, මහජන බැංකුවට ණයයි බිලියන 19.9ක්,
ලංකා බැංකුවට ණය බිලියන 0.5ක්. ජාතික ඉතිරි කිරීම් බැංකුවට ණය බිලියන 0.5ක්. චීන වාණිජ බැංකුවට ණය බිලියන 1.3ක්. ආසියානු සංවර්ධන බැංකුවට ණය බිලියන 8.7ක්. එකතුව ගත්තොත් බිලියන 136.7ක්. ආසන වශයෙන් ගත්තොත් කෝටි 13,075ක් ණය. එනිසා රටේ වැදගත්ම ආයතන දෙක පාඩු ලබන වැදගත්ම ආයතන දෙක ණය වෙච්ච ආයතන බවට පත් වී තිබෙනවා. ඉතින් මේ ආයතන දෙකම ගැන කතා කරන්න වෙලා නැති නිසා මම කණිතෙල් නිර්ගම් සංස්ථාව කණිතෙල් සංස්ථාව ගැන වැඩිපුර සාකච්ඡා කරන්න. කෙසේ වුවත් දලස සමුතුම අමතක කරලා යන්න හොඳ නැති නිසා කරුණු කීපයක් ගැන මම බලාපොරොත්තු වෙනවා ඔබතුමා පැමුණුම නිසා. විශේෂයෙන්ම ඔබතුමා සහ අප අතර දේශපාලන බොහෝ වෙනස්කම් තිබෙනවා. හැබැයි දේශපාලන බොහෝ වෙනස්කම් තිබුණත් ඔබතුමා සහ අප අතර සමානකම් රැසකුත් තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. හැබැයි අද එම සමානකම්වල ප්‍රතිවිපාක වලට ඔබතුමා මුහුණ දී තිබෙනවා. ඔබතුමාගේ ඛේදවාචකයේ එක මාතර ඉපදීම දෙක 50 දශකයේ අගභාගයේ ඉපදීම 40 දශකයේ ඉපදුනා නම් ඔය ඛේදවාචකයට මුහුණ දෙන්නේ නැහැ. 80 දශකයේ මැදභාගයේ ඉපදුනා නම් ඔය ඛේදවාචකයට මුහුණ දෙන්නෙත් නැහැ. ඔබතුමා ඉපදී තිබෙන්නේ 50 දශකයේ අගභාගයේ, ඒ කියන්නේ 1959 මා දන්නා විදිහට. ඒ දෙවෙනි ඛේදවාචකය. තුන්වෙනි ඛේදවාචකය ඔබතුමාට උරුම වී තිබෙන ඔබතුමා දූෂිතෙක්ව දූෂිත වලල්ලේ නියෝජිතෙක් නොවීම. හතරවෙනි ඛේදවාචකය ඔබතුමා මුහුණ දී තිබෙන ඔබතුමාට යම් සංකල්ප සමුදායක් තිබීම. ඒ හේතු කොටගෙන තමයි ඔබතුමා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයෙක් විසින් කළ යුතු කාර්යභාරයකට අමාත්‍ය ධූරයෙක් හැටියට අමාත්‍යවරයෙක් හැටියට පත් වී තිබෙනවා. නිසා මාතර නොයිපුදුනා නම් 60 දශකයේ ආසන්නයේ නොයිපුදුනා නම් තමන්ටම සංකල්ප තිබුණේ නැත්නම් දූෂිත වලල්ලේ කොටස්කරුවෙක් වූවා නම් ඔබට ඔයිට වඩා බොහෝ දෙල වේවි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඔබ විදුලි බල මණ්ඩලයේ ඛේදවාචක නෙමෙයි දල සලහප්පෙරුම ඇමතුමාගේ ඛේදවාචක ගැන කිව්වොත් ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඔබතුමත් අනුමත කරාවි මාතර නිසා. කෙසේ වුවත් තෙල් සංස්ථාව ගැන බැලුවොත් අපි හිතනවා අපේ රටේ ආර්ථිකයේ ඉතාමත් වැදගත් කණිතෙල් නීතිගත සංස්ථාව. ඉතාමත් වැදගත්. අපිට මතකයි 1969 අගෝස්තු මාසේ 5 වෙනිදා තමයි සපුගස් කන්දෙන් පළමු ගිනි දැල්ල උඩට නැංගී. හැබැයි 1969 ඒ පත්තුණු ගිනි දැල්ල මුල් කාලේ විශාල ආලෝකයක් ගෙන දුන්නා. රට අඳුරෙන් එළියට ගෙනිච්චා. හැබැයි පසු කාලේ මේ ගිනි දැල්ල මොකද්ද සිදු කරමින් තිබෙන්නේ? අදේ තෙල් සංස්ථාවේ ගිනි දැල්ල ආර්ථිකය රත් කරමින් තිබෙනවා. ජනතාවගේ ජන ජීවිතය රත් කරමින් තිබෙනවා. මේක තමයි ඉරණම. අපිට මතකයි ගරු මන්ත්‍රීතුමනි අපි කැලණි විහාරයේ වඳින්න එනකොට කැලණි විහාරයේ දකුණට අපි වාඩි වී ඉන්න බස් රථයේ හුනස්නේ නැගිටිනවා. ගෞරව කිරීම සඳහා. හැබැයි ඊට පෙර අපි නැගිටිනවා සපුගස් කන්දේ ගිනි දැල්ල දැක්කාම ඒක දකින්න අපි බස් එකෙන් නැගිට්ටා. ඒක අපේ රටේ ජාතික ශේෂ්ත්‍රී ඉතාමත් වැදගත් සම්පතක්. හැබැයි දශක ගණනාවක් අපේ රට අනුගමනය කළාද ආර්ථික ප්‍රතිපත්තිය, විශේෂයෙන් 1948 පස්සේ ගත වෙච්ච අවුරුදු 42 අපේ රටේ ආර්ථිකයට කොට තිබෙන විනාශය, අපේ රටේ ජාතික සම්පත් වලට කොට තිබෙන විනාශය, අපේ රටේ වංචාව දූෂණය නාස්තිය ඇති කොට තිබෙන තත්වය, මේ සියල්ල ඉතා හොඳින් මැනවින් පෙන්නුම් කරන කැඩපත තමයි අද තෙල් සංස්ථාව. එය මේ ආර්ථික ප්‍රතිපත්ති ගිලිටිනේට අහු වී තිබෙන මේ තෙල් සංස්ථාව. දෙක, වංචාව දූෂණය නාස්තිය ප්‍රතිමූර්තිය. ඒක ඇතුළ තමයි හෙටින් සූදුව සිද්ධ වෙන්නේ. ඒක ඇතුළ තමයි බාල තෙල් ගේන්නේ. ඒක ඇතුළේ තමයි ටෙන්ඩර් මගටි සිද්ධ වෙන්නේ. ඒක ඇතුළේ තමයි හදිසි මිලදීගෙනින් සිද්ධ වෙන්නේ. එනිසා වංචාවේ දූෂණේ ප්‍රතිමූර්තියක් 78න් පසු අනුගමනය කළ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිමූර්තියක් තේරුම් ගන්න පුළුවන් කණිතෙල් නීතිගත සංස්ථාවේ. 1969 මේ කණිතෙල් නීතිගත සංස්ථාව ආරම්භ කරනකොට ගරු මන්ත්‍රීතුමනි දෛනික තෙල් නිෂ්පාදනයේ ධාරිතාව මෙට්‍රික් ටොන් 5500යි. ඒ වෙනකොට අපේ රටේ අවශ්‍යතාවයට සරිලන පිරිපහදුවක් මේ තෙල් පිරිපහදු විසින් ඇති කරනු ලැබුවා. හැබැයි දැන් අවුරුදු 40 අවුරුදු 51ක් ගත වී තිබෙනවා. අවුරුදු 51කට පසුවත් මෙහි ධාරිතාව වර්ධනය කරන්න සමත් වුණාද? විටින් විට ප්‍රතිසංස්කරණ අවස්ථා දෙකක් කරලා තිබුණත් අදත් 5500ට වඩා අඩු ධාරිතාවක් දුවන්නේ. සාමාන්‍ය ගත දෛනික තෙල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20000 ඉක්ම වුණා. හැබැයි මෙට්‍රික් ටොන් 20000ක් නිෂ්පාදනය කරන තැන අද මේ තෙල් පිරිපහදු කරන ලබන්නේ එයින් 20%කටත් ආසන්න ප්‍රමාණය. ඒ නිසා අවුරුදු 51ක් මුළුල්ලේ මේ ඇති වී තිබෙන ධාරිතාව වර්ධනය කරන්න මේ පාලකයන් අසමත් වුණා. පළවෙනි ප්‍රශ්නය. දෙක, ගරු මන්ත්‍රීතුමනි, එක යුගයක ඛනිජ තෙල් පාවිච්චය පිළිබඳව ලෝකේ පරිසර සම්මුතිය නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒ සම්මුතියන් අනුව අපි නිෂ්පාදනය කරන ඛනිජ තෙල් වල, විශේෂම ඩීසල් වල සල්ප කිසිසේත්ම අඩංගු නොවිය යුතුයි. ඒක තමයි පරිසර ප්‍රතිඥප්තිය. හැබැයි අපිට ගුණාත්මක තෙල් නිෂ්පාදනය කරන්න බැරි තැනකට පත් වී තිබෙනවා. හතර, 1969 ඉතාලි සමාගමක් විසින් ඉතාලි තාක්ෂණය හරහා ගොඩනගලද තෙල් සංස්ථාව අවුරුදු 51ක් ගිලා නව තාක්ෂණය ඇතුල් කරලා නවීකරණය කරන්න අපි අසමත් වී තිබෙනවා. ධාරිතාව වැඩි කරන්න අසමත් වී තිබෙනවා. ගුණාත්මක භාවය වැඩි කරන්න අසමත් වී තිබෙනවා. නවීකරණය වැඩි කරන්න අසමත් වී තිබෙනවා. ඒ වගේම ගරු මේ සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග මොකද්ද උනේ? 2007 වසරේ බිලියන 1.2ක යෝජනාවක් ඉරාන රජයත් එක්ක කරා. ඉරානයේ ජනාධිපතිවරයා ලංකාවට ඇවිල්ලා එවකට අපේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා සමග ගිවිසුමක් අත්සන් කරා. මං හිතන ලංකාවේ තියෙන ලොකුම මුල්ගල තියෙන අද සපුගස්කන්ධය. ආසන්න වශයෙන් එවෙනකොට 106කට 107කට වඩා වැඩි ප්‍රමාණයක් මේ මුල්ගල වෙනුවෙන් වියදම් කරා. ව්‍යාපෘති කාර්යාලයක් ආරම්භ කරා. ව්‍යාපෘති නිලධාරියෙක් ගෙනාවා. මාසයකට 102,000 ගන්න ව්‍යාපෘති නිලධාරියට පඩි ගෙව්වා. ඒ වගේම ආසන්න ඉඩම් ප්‍රමාණයක් පවරා ගත්තා. කෝ 2007. එතන මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ධාරිතාව වැඩි කරන එක, ගුණාත්මක භාවය වැඩි කරන එක, නවීකරණය වැඩි කරන එක තමයි අපේ රටේ ප්‍රමුඛම අවශ්‍යතාවය. ඒක තමයි ජාතික අවශ්‍යතාවය. හැබැයි අවශ්‍යතාවයට මේ ආණ්ඩු තබලා තිබෙන්නේ කවර ස්ථානයේද? කවර ස්ථානයේ තබලා තිබෙන්නේ? ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, දේශප්‍රේමීත්වය කියලා කියන්නේ පපුවට ගසා ගැනීම නොවේ. දේශප්‍රේමීත්වය කියලා කියන්නේ මහ පොළොව ඉඹ ගැනීම පමණක් නොවේ. දේශප්‍රේමීත්වය කියලා කියන්නේ අපේ රටේ වැදගත් ජාතික ආර්ථිකයට උරුදිය හැකි ඒ ස්ථාන බිඳ වැටෙනවා වෙනුවට ඒවට නිසි සලස්මක් සකස් කොට වර්ධනය කොට ඉදිරියට ගෙන යාම තමයි දේශප්‍රේමීත්වය. හැබැයි 2007 ඉඳන් අපේ රටේ මොනතරම් ව්‍යාපෘති ආරම්භ කොට තිබෙනවාද? ඩොලර් බිලියන ගණන් වැය වෙන ව්‍යාපෘති ආරම්භ කොට තිබෙනවා. හැබැයි ඒ ව්‍යාපෘති මොකද වෙලා තිබෙන්නේ? සම්මන්ත්‍රණ ශාලාව තියෙන සෙනග ඉන්නේ නැති, පිට්ටනිය තියෙනවා සෙල්ලම් කරන්නේ නැති, පාරවල් තියෙනවා වාහනයක් නැති, වරායවල් තිබුණා නැව්වෙන්නේ නැති, මෙන්න තිබුණු තත්ත්වය. හැබැයි වැදගත්ම දේ මෙතන අපේ ගරු මන්ත්‍රීතුමනි, අපි පිරිපහදු කරලා අපේ රටේ තෙල් අලෙවි කරන්න සූදානම් නම් අපේ සියලු බොරතෙල් ආනයනය කරලා පිරිපහදු කරලා දෙන්න පුළුවන් නම් අදත් අපිට වෙළඳ පොලේ මිල 137කින් අඩු කරලා දෙන්න පුළුවන්. රුපියල් 104ට විකිණෙන ඩීසල් ලීටරයක් ඒ සියලු ලාභ බදු සියල්ල තියාගෙන රුපියල් 37ක් අඩුවෙන් ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. රුපියල් 68ට ලබා දෙන්න පුළුවන් පිරිපහදු කරලා. මේක නෙවෙයි ජාතික අවශ්‍යතා. ඒව නෙවෙයි ජාතික ආර්ථික වැදගත්කම්. හැබැයි ඒවා කඩාවැටෙnder 1978 සිට පැවති පාලන දෙක. ඒ විතරක් නෙවෙයි. අපේ මෙම තෙල් සංස්ථාව සමන්විත වුණා අතුරු කර්මාන්ත ගණනාවක් එක්ක. එකක්, තෙල් පිරිපහදුවෙන් එන අතුරු පළවලින් පොහොර නිෂ්පාදනය කරා. අපිට යූරියා පොහොර ෆැක්ටරියක් තිබුණා. තෙල් පිරිපහදු කරපුවාම එන නැප්තා වලින් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් එකතු කරලා යූරියා පොහොර නිෂ්පාදනය කරා. 1981 දිමාගාව පත්‍ර දැන්වීමක් තියෙන දිනමෙන පත්‍රය ගියපු. 1981 අපේ පොහොර සමාගම මෙට්‍රික් ටන් 50,000 පාකිස්තානයට යූරියා ඇරියා. හැබැයි අද ඇටයක්වත් නිෂ්පාදනය කරන්නේ නැහැ යූරියා. මොකද තමුන්වන්සලගේ දේශප්‍රේමී? මොකද ජාතික ආර්ථික පිළිබඳ දැන් සලසුම? යූරියා කර්මාන්තශාලාව. ඊළඟ මේකත් එක්ක සම්බන්ධ වෙලා තිබෙන නයිලොන් 6 නයිලොන් කර්මාන්තශාලාව. අපිට අවශ්‍ය වෙන දැල් නිෂ්පාදනය කරා, නයිලොන් ලණු නිෂ්පාදනය කරා. මේ සියල්ල කරපු නයිලොන් කර්මාන්තශාලාවක් තිබුණා. නයිලොන් 6. ඒක මොකද කරේ? වහලා දැම්මා, විකුණලා දැම්මා. ඊළඟ මේකට අනුබද්ධව තිබ්බා කරු මන්ත්‍රීතුමනි, ඉතාමත් හොඳ කෘමිනාශක නිෂ්පාදන ආයතනයක්. අපේ රටේ මහ පොළොවට ගැලපෙන විෂවලින් අඩු ඒත් ඵලදායිතාවයෙන් වැඩි කෘමිනාශක නිෂ්පාදනය කරා මේක න අතුරුපලවලි ඒක තමයි සිපෙට්කෝ අපිට මතකයි අපි අපේ පොඩි කාලේ රේඩියෝ වැඩසටහනක් ගියා සිපෙට්කෝ මහත්තයා කියලා ඒ වැඩසටහන දියත් කරේ සිපෙට්කෝ එකෙන් හදන කෘමිනාශක තිබුණා අද කොයි කෘමිනාශක ජාලේ අද ඒක සියල්ල හේකෙන් බවර් ලංකෙන් මෙනි බහුජාතික සමාගම් වල ගොදුරු බවට පත් වී තිබෙනවා ඒ වගේම මේ මේ ආශ්‍රිතයි ඉටිපන්දම් කර්මාන්තශාලාව ඒ අතුරු නිෂ්පාදලෙන් එන පෙරසින් නිටි වලින් අපිට ඉටිපන්දම් නිෂ්පාදනය කරා එදා අපේ පන්සලට පල්ලියට අවශ්‍ය වෙන ඉටිපන්දම් ටික රට අවශ්‍ය ඉටිපන්දම් නිෂ්පාදනය දුන්නේ මේ තෙල් සංස්ථාව අනුබද්ධව එහෙන් අතුරුපලවලි අදකෝ එක ඉටිපන්දමක් හදන්නේ ඒ කර්මාන්තශාලාව ඒක වහලා දැම්මා ඊළඟ අපිට ලිහිසි තෙල් කර්මාන්තශාලාවක් තිබුණා මේකත් එක්ක අපිට කැල්ටෙක්ස් ලිහිසි තෙල් එක කැල්ටෙක්ස් එකට විකුණලා තමයි ඇමරිකාවට මේක සිද්ධ කරේ අද සිපෙට්කෝ එක ලිහිසි තෙල් දෙනවා තමයි හැබැයි අද ලිහිසි තෙල් දෙන්නේ අපි නිෂ්පාදනය කළා නෙවෙයි පිට රටින් ගෙනල්ලා අපේ ලේබල් එක ගහලා දෙනවා කොලීසිතල් කර්මාන්තශාලා මේ වනේ උද ආර්ථික වැදගත් මැදිස්ථාන ඊළඟ මේකට තිබුණා නැව්තෙල් අංශයක් තිබුණා නැව්තෙල් අංශය 2003 වසරේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ජෝන් කීල්සට විකුණලා දැම්ම ජෝන් කීල්සට විකුණනකොට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ඒ වෙලාවේ අමාත්‍යාංශයක් ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා මිලින්ද මොරකොඩ අමුණාංශලාගේ ඉන්දියාවේ තානාපතිවරයා මහ කොමසාරිස්වරයා හොඳට මතක තියාගන්න ඉන්දියාවේ අද තානාපති මිලින්ද මොරකොඩ එදා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ කළලේ ඇමතිවරයා බවට පත් වුණා ඇමතිවරයා බවට පත් වෙලා අපේ නැව්තෙල් අංශය විකුණලා දැම්මා ජෝන් කීල්සට හැබැයි නැව්තෙල් අංශය ජෝන් කීල්සට විකුණනකොට මිලින්ද මොරකොඩගයි ජෝන් කීල්සයි අතර ඥාති විවාහයක් සිද්ධ වුණා ඒ විවාහයට දීපු දීපල තමයි නැව්තෙල් අංශය මෙහෙමයි උනේ එයා තමයි අද ඉන්දියාවේ තානාපති ශ්‍රී ලංකාව නියෝජනය කරන මිලින්ද මොරකොඩ මම ස්තුතිවන්ත වෙනවා වාසුදේව නානක් කරමැතුමට 2007 ඉදිරිපත්තු කෝප් වාර්තාවට සමග ඔබතුමා ගියා ශ්‍රේෂ්ඨාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා මේ නැව්තෙල් අංශය විකිණීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ගත්තා ඒ නිසා නැවත නැව්තෙල් අංශය අපිට ආවා හැබැයි ඒක ප්‍රතිඵලයක් වුණාද නැහැ නැවත මහින්ද රාජපක්ෂ මහත්තයා ගේ පාලනයේ ඒ නැව ආපු නැව්තෙල් අංශය කෑලි තුනකට කඩලා තුන්දෙනෙකුට ජෝන් කීල්සට මැක්ලන්ස්ට IOC එකට ඒ නැව්තෙල් අංශය වික්කා ඉතින් නැව්තෙල් අංශය වැදගත් වෙන්නේ මොකක් නිසාද නැව්තෙල් අංශ අපිට වැදගත් උනේ අපේ රටේ ඩොලර් අපිට අවශ්‍යයි. අපි තෙල් ආනයනය කිරීම සඳහා අපිට ඩොලර් වැය වෙනවා. අපිට නැව්තෙල් අංශෙන් ඩොලර් රුපියා ගෙනීම තිබුණා. හැබැයි නැව්තෙල් අංශ වහලා දැම්මා. ඒ නිසා හම්බන්තොට වරායි තෙල් ටැංකි 8ක් නිර්මාණය කරා. තෙල් ටැංකි 8ක් ඒ ආසිතව. මට මතකයි හම්බන්තොට වරාය පිළිබඳව පළමුනි සාකච්ඡාව. මමත් කැබිනට් මණ්ඩලයේ හිටියා චන්ද්‍රිකා කුමාරතුංග මෙතනදී. ඒතර තිබුණේ බහණ්ඩ ප්‍රවාහනය පිළිබඳ වරායක් පිළිබඳ මේ පළමු සැලසුම තිබුණේ. පළමු සැලසුම තුනේ බංකරින් සේවය සඳහා වරායක් උතන නිර්මාණය කරමු. මොකද ආසන්න වශයෙන් ගත්තොත් ඔය හරහා නැව් 200ක් දවසකට යනවා නැව් 200ක් ඒ මාවත යනවා ඒ නැව් 200 නැව් 100කට තෙල් ගහන්න අපිට පුළුවන්කම ලැබුණා නම් අපේ රටේ ආර්ථිකයට වැදගත් සාධකයක් අපිට එකතින් එකතු කරගන්න පුළුවන් එනසෝ යෝජනාව තිබුණ මොකද්ද අපි නැව් තෙල් අංශය පටන් ගමු නැව් තෙල් අංශය පටන් අරගෙන නැව් වලට තෙල් ගහලා උපයා ගන්න ඩොලර් වලින් අපි වරායක් හදමු කියලා හැබැයි අපි වරායක් හදුවා ණය අරගෙන අපි දැම්ම එතන තෙල් ටැංකි 8ක් හදුවා අද 8 වික්කේ කාටද අද තෙල් සංස්ථාව මම දන්නවා සභාපතිතුමා ඉන්නවනේ සුමිත් මහත්මයා මම දැනගඩ කැමති මේ තෙල් මේ ටැංකි 8 කණිතෙල් නිදුකස් සංස්ථාව ටැංකි කීයක් ගන්න ලෑස්තිද කීයක් දෙනවද දෙන්නේ නේ මේ අපේ මුහුද අපේ රට වටෙන් ගමන් කර නැව් මාර්ග තිබෙනවා අපිට තෙල් තිබෙනවා අපිට තෙල් ආනයනය කර හැකි මොකද සිද්ධ වෙලා තිබෙන්නේ අපි ඒකත් පවර්ලා දීලා තිබෙනවා නැව් තෙල් අංශය ඒ විතරක් නෙමෙයි මේ තෙල් සංස්ථාවත් එක්ක අනුබද්ධව විශාල ට්‍රේනින් කොලෙජ් එකක් තිබුණා ඉතාමත් හොඳ පුහුණු කරා අපේ නිලධාරීන් විශේෂ මත මැද පෙරදිග ගියොත් විශාල තෙල් නිංවල විශාල පිරිපහදවල වැඩ කරන කවුද ලංකාවේ අය ඒ මේ සපුකස්කන්දේ පුහුණු ලැබපු පද්දකින් ලැබපු අය අද ට්‍රේනින් කොලෙජ් එකට සිද්ධ වෙලා තියෙන මොකක්ද ඒ නිසා මා හිතන්නේ මේ තෙල් සංස්ථාව සහ එයවට සංකීර්ණ පිරිපහදුව නයිලෝන් ෆැක්ටරිය යූරියා ෆැක්ටරිය කෘමිනාශක ෆැක්ටරිය නැව් තෙල් අංශය මේ ආදී ශේස්ත්‍ර ගණනාවක් තිබුණු ලිහිසි තෙල් අංශය මේ ආදි ශේස්ත්‍ර ගණනාවක් තිබුණු ආර්ථික වැදගත්ම හදවත අවුරුදු 42ක් යනකොට මේ පැවති පාලන දෙකම මාරුවේ මාරුවට විනාශ කරලා දැම්මා. අද මොකද වෙලා තිබෙන්නේ? විශාල ණය බරක නේද? ආසන වශයෙන් ගත්තොත් කෝටි 34,899ක ණය බරක් තියෙන ආයතන බවට පත්ලා තියෙන තෙල් සංස්ථාව. ඒ නිසා මම හිතනවා මේ තෙල් සංස්ථාවට අත්පත් කරපු ඉරණම අවුරුදු 42ක් තිස්සේ අපේ රට අනුගමනය කළාද ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිමූර්තිය ප්‍රතිබිම්බය බවට අද පත් වෙලා තිබෙනවා. ඊළඟ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ
ගෞරවන්තම ඔබතුමාට තව විනාඩි 5ක කාලයක් විතර
අවසන් වශයෙන් මම අවධානය යොමු කරන්නේ අපේ ගබඩා සංකීර්ණ. විශේෂම අපි දන්නවා ගරු මන්ත්‍රීතුමනි, අපිට සාමාන්‍යයෙන් අපේ දැනට කොළොන්නාව සහ මුතුරාජවිල ගබඩා සංකීර්ණ ඇති CPSTL කියන සමාගමට, ඒ කියන්නේ IOC එකට 3/1 අයිති, තෙල් සංස්ථාවට 3/2 අයිති සමාගමක් ඇදුවා. හදලා අපි ගබඩා සංකීර්ණේ දුන්නා. හැබැයි අද කොළොන්නාවෙත් මුතුරාජවිලත් ගබඩා කරන තෙල් වලින් 96%ක් සමහර වෙලාවක 90%කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කරන්නේ CPC එකේ තෙල්. හැබැයි ලාභය යනවා IOC එකට. අපේ ගබඩා, අපේ තෙල් ලාභය IOC එකට. ඉතුරු 3/1 විකුණන්න දාලා තිබුණා භාණ්ඩාගාරයට. මට මතකයි PB ජයසුන්දර, දැන් ඉන්න මුදල් අමාත්‍ය සෙලකම්මරය, එතුමා එක විකුණන්න ලෑස්ති කරලා තිබුණා. ඉතුරු 3/1 දාලා තිබුණා භාණ්ඩාගාරේ. භාණ්ඩාගාරයට දාලා ඉන්දියානු සමාගමකට විකුණන්න ලෑස්ති කරලා තිබුණා. වෘත්ත සමිතිය අරගල කරලා ඒක යාන්තම් පවර ගත්තා. ඒ කොළොන්නාව සහ මුතුරාජවල ගබඩා සංකීර්ණ රටේ චීරනම. ඊළඟ මම දැනගන්න කැමති ත්‍රිකුණමල චීනවරයි. ගරු මන්ත්‍රීතුමනි, 1930 බ්‍රිතාන්‍ය විසින් හැදුව මේ චීනවරයි ගබඩා සංකීර්ණ තෙල් ටැංකිය 102ක්. මේ 102 1964 දී තෙල් සංස්ථාව ඩොලර් ලක්ෂ 2000ක් දීලා මේ තෙල් ටැංකිය සංකීර්ණ තෙල් සංස්ථාවට පවර ගත්තා. 1970 වෙනකම් මේ තෙල් ටැංකිය සංකීර්ණ අපි උපයෝග කරගත්තා. 70 අගභාගයේ වෙනකම් යුද්ධ හේතු කොටගෙන මේ තෙල් ටැංකි සංකීර්ණ ක්‍රියාකාරීත්වය වැඩපනවමු. හැබැයි මේක වැදගත්ම සම්පතක්. මෙතර ගරු කතානායක ගරු මන්ත්‍රීතුමනි, තෙල් මෙට්‍රික් ටොන් 10 ලක්ෂයක් ගබඩා කරන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තවත් අතිරේකව විනාඩි 5ක් එකතු කරලා දෙනවා විපක්ෂ සංවිධායකතුමා
විසින්. ආභෝම ස්තුති ගරු මන්ත්‍රීතුමනි. මේ ගබඩා සංකීර්ණ මෙට්‍රික් ටොන් 10 ලක්ෂයක් දරන්න පුළුවන්. අපේ තියෙන සති දෙකකට ගබඩා කරන්න පුළුවන් තෙල් මුතුරාජවිල සහ කොළොන්නාවේ ලක්ෂ 4යි තියෙන්නේ. අතන තියෙන ලක්ෂ 10 එකේ මාසෙක අහමාරක් ගබඩා කරන්න පුළුවන් ඒ තෙල් සංකීර්ණේ. මේක 2003 වසරේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ඉන්දියානුවට తాවකාලික ගිවිසුමින් පවරා දුන්නා. මාස 6කින් අලුත් ගිවිසුමක් අත්සන් කර බව. හැබැයි අත්සන් කරන්නේ අලුත් ගිවිසුමක්. දැන් ඉතින් తాවකාලික ගිවිසුම ඉවරයි. තව කොහෙද ගිවිසුමක් තිබෙන්නේ? ඉන්දියාව සමග කිසිදු ගිවිසුමක් නැහැ. මේ තෙල් ටැංක සංකීර්ණයත් එක්ක දේශපාලන දිගු ඉතිහාසයක් වෙන ගරු මන්ත්‍රීතුමනි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජේ.ආර්. ජයවර්ධන මේ තෙල් ටැංකි සංකීර්ණ ඇමරිකානු රජයට පවරා දෙන්න හැදුවා. ඒක තමයි අපේ රටේ බෙදුම්වාදී ව්‍යාපාරයේ මුවහත් කිරීම සඳහා ඉන්දියාව මෙදියත් වුණා. ඊට ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරා. ඉන්දු ලංකා ගිවිසුමේ 3 වෙනි කොටසකට ඇතුළත් කරා මේ තෙල් ටැංකි සංකීර්ණ පිළිබඳ වගන්තිය. ඒ නිසා දික්කටම ඉන්දියාව මේක කෙලහලා හිටියා. දැන් මොකද කරේ? 2003 తాවකාලික ගිවිසුමක් අත්සන් කරා. ඉඩමයිති රජයට ටැංකි ටිකයිති CPC එකට. ඉන්ද CPC එකට කිසිසේත්ම පවරා දීමේ හැකියාවක් නැහැ මේ තෙල් ටැංකි. මාසයකට අත්සන් කරේ. කොච්චරද ගාන? මාසයකට එක ටැංකියකට, ඒ කියන්නේ 12,500ක් ගබඩා කරන්න පුළුවන් එක ටැංකියක මාසික කුලිය ඩොලර් 10000යි. මේ ටැංකිය 99ක් දැන් තියෙනවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. දෙකක් ජපානු බෝම්බ ගහලා විනාශ වුණා, තව එකක් දිරාපත් වුණා. දැන් තියෙනවා ටැංකි 99ක්. මේ 99ට ගත්තොත් කීයද? අවුරුද්දක කුලිය ඩොලර් 100,000. හැබැයි තෙල් මෙට්‍රික් ටොන් 10 ලක්ෂයක් ගබඩා කරන්න පුළුවන් ගබඩා සංකීර්ණ. මන් දන්න විදිහට බද්ද කෙවලත් නෑ. මේකේ පහළ සංකීර්ණ තියෙන තෙල් ටැංකි 14ක්, ඉහළ සංකීර්ණ තියෙන තෙල් ටැංකි 85ක්. ඒතර මේක ඉතාමත් හොඳ වැදගත් විදිහට හැදුව කරු මන්ත්‍රීතුමනි. අපේ රටේ අද මේ තෙල් ටැංකි සංකීර්ණ පිළිබඳ මම දන්නවා වාර්තාවක් ඉදිරිපත් කරා තෙල් සංස්ථාවේ නිලධාරීන් විසින්, එතුමාලා විසින්ම වාර්තාවක් ඉදිරිපත් කරා 2016 පෙබරවාරි මාසයේ. සියලු අන්තර්ජාතික සහතික වෙනත් රටවල වැඩකොට පදපුරුද්ද සහිත ඉංජිනේරුවන් 4 දෙනෙකු විසින් ටැංකි 42ක් පරීක්ෂා කොට මුලින් ටැංකි 16ක් නවීකරණයට තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ තක්සේරු වාර්තාව මොකද කිව්වේ? ඒ ටැංකි 16 නවීකරණය කරන්නත්, පහළ ගබඩා සංකීර්ණ සිට ඉහළ ගබඩා සංකීර්ණ සඳහා නල පද්ධතිය එලන්නත්, ඒ වගේම එහි මෙහෙයුම් කටයුතු පටන් ගන්න ගොඩනැගිලි අලුත් වැඩය කරන්නත් ඩොලර් මිලියන 10ක් වැය වෙනවා කියලා කිව්වා. තෙල් සංස්ථාවක තමන්ගේ ඩොලර් මිලියන 10 හොයාගන්න දෙන්න කියලා. ඒ සඳහා මම මොන වුණත් චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. කැබිනට් මණ්ඩලයේ මේ තෙල් ටැංකි 16 නැවත තෙල් සංස්ථාවට පවරා ගැනීම සඳහා එකඟතාවයක් ආවා. හැබැයි මා හිතන ලංකාවේ පළවෙනි වතාවට රනිල් වික්‍රමසිංහ නැවත කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒ රනිල් වික්‍රමසිංහ දාපු කැබිනට් පත්‍රිකාව තමයි පෙර කැබිනට් මණ්ඩලයේ තීරණය අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාව. මා දන්නේ එහෙම කැබිනට් පත්‍රිකාවක් මෙතෙක් ඉතිහාසෙ තිබ්බද කියලා. ගන්න තීන්දුව අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාවක් දැම්මා. දාලා මේ තෙල් ටැංකි සංකීර්ණ ගන්නක නතර කරා. අදත් මා දන්නා මේකට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තිබෙනවා. ඒ වගේ වෘත්ත සමිති විශාල අරගලයක් කරනවා. නැ මේ තෙල් ටැංකි සංකීර්ණ පවර ගන්නෙත් ඇයි? ගරු මන්ත්‍රීතුමනි, දෙදස් පහිද දෙදස් දහය දක්වා. යුද්ධ කාලෙද. මේ තෙල් ටැංකී වලින් තමයි අපි උතුරට තෙල් බෙදා හැරි. හැබැයි ටැංකිය අයිති කාටද? ටැංකිය අයිති අයෝසි සමාගමට. තෙල් බෙදා හැරි අපි. අපි තෙල් බෙදා හැරීම වෙනුවෙන් ඒ අවුරුදු පහට අයෝසි සමාගමට ගෙව්වා රුපියල් මිලියන 942ක්. හැබැයි තෙල් ටැංකි වල මුළු බද්ද අපිට හම්බුණා අයෝසි එකේ මිලියන 60ක්. අයෝසි එකෙන් අවුරුදු පහටම අපිට හම්බෙනවා මිලියන 60ක බද්දක්. අපි අයෝසි එකේ ගබඩාව තෙල් ටැංකිය පාවිච්චි කරා කියලා මිලියන 42ක් ගෙවනවා. හරියට මගේගේ රුපියල් 1000කට මම කුලියට දීලා ඒගෙන් කාමරයක් ගන්න රුපියල් 20000ක් දීලා. ඒ වගේ තීන්දු නෙමෙයි. දැන් මම අහන්නේ මේ තෙල් ටැංකි සංකීර්ණ ගන්නවද නැද්ද ආණ්ඩුව තීන්දුවක් කියන්න ඕන. මට මතකයි ආපු වෙලාවම සභාපතිවරයා තෙල් සංස්ථාවේ සභාපතිවරයා තෙල් ටැංකි සංකීර්ණ බලලා විශාල ප්‍රකාශයක් කරා. අපි මේවා පවර ගන්නවා කියලා. හැබැයි දැන් පවර ගන්නවද? උඟ පවර ගන්නේ නැහැ. ඒ නිසා මේක වැදගත්ම දෙයක්. මොකද උතුරු නැගෙනහිර පළාතේ පමණක් මේ තෙල් ගබඩා සංකීර්ණ උපයෝග කරගෙන අපි තෙල් බෙදා හැරියොත් අපිට මාසයකට අවුරුද්දකට ඩොලර් රුපියල් මිලියන 700ක් ඉතුරු වෙනවා ප්‍රවාහන ගාස්තු විතරක්. ඒ විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි. අපේ කොළඹ වරායේ බාධක වැඩි, ට්‍රැෆික් එක වැඩි වෙලා තියෙන්නේ නැව්, බඩු භාණ්ඩ සතිය දෙක රස්තියාදු වෙන්න වෙනවා. හැබැයි ත්‍රිකුණාමල වරායේ එහෙම නෙමෙයි. අපිට මේ තෙල් ටැංකි සංකීර්ණෙන් ඒක උපයෝග කරගන්න පුළුවන්. ඊළඟ අපේ බෙදහැරීම් ජාලය කොහොමද තිබුණේ? එතන ඉඳන් ත්‍රිකුණාමලයේ දුම්රිය ස්ථානයවට තිනවා ගබඩා සංකීර්ණ තෙල් සංස්ථාව සතුව. ඊළඟ අපේ රටේ දැ සෑම දුම්රිය ස්ථානකම ගබඩා සංකීර්ණයක් තිබුණා. අනුරාධපුර දුම්රිය ස්ථානයේ ගබඩා සංකීර්ණයක් තිනවා. කුරුණෑගල තිනවා, බදුල්ලේ තිනවා, හපුතලේ තිනවා, ගාල්ලේ තිනවා. මේ ආදි වැදගත් මහවති බිනෝ මේ ආදි වැදගත්ම දුම්රිය ස්ථානවල අපේ රටේ ගබඩා සංකීර්ණයක් තිබෙනවා. ඒතර අපිට නැවෙන් ගෙනල්ලා ත්‍රිකුණාමලෙන් තෙල් ටික බාන්න පුළුවන්. ඒක අපේ ගබඩා සංකීර්ණ ගබඩා කරන්න පුළුවන්. ත්‍රිකුණාමලේ දුම්රිය ස්ථානට ගෙනියන්න පුළුවන්. දුම්රිය ස්ථානෙන් අපිට බෙදා හරින්න පුළුවන්. මේ පාරේ තියෙන මාර්ග තදබදය අඩු කරන්න පුළුවන්. වරායේ තියෙන නැව් තදබදය අඩු කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ බෙදා හැරීම ජාලය ශක්තිමත් කරොත් තෙල් සංස්ථාවට අතිරේක විශාල වියදම් අවම කරගන්න පුළුවන්. අපි කෝච්චියෙන් තමයි අපිට ගියා. අපිට මතකයි පොඩි කාලේ තෙල් කෝච්චිය කියලා කෝච්චියක් තිබ්බා. ඒකට අපි කිව්වා තෙල් කෝච්චිය කියලා. දැන් එහෙම කෝච්චි තියෙනවද? මොකද්ද මේ සිද්ධ වෙලා තිබෙන්නේ? ඒ නිසා මම හිතනවා අවුරුදු 42ක් අපේ ආර්ථික ගමනේ විනාශකාරීතම අත්දැකීම අපිට තෙල් සංස්ථාවෙන් පෙන්눔 කරමින් තිබෙනවා. ඒ නිසා මම නැවත නැවත කියන්නේ මේ තෙල් සංස්ථාව සතුව තිබුණු මේ වරාය ගබඩා සංකීර්ණ පවරා ගන්න ලෑස්තිද? මොකද විශාල අනතුරක් තිබෙනවා. කොළඹ වරායේ අපිට මතකයි මුතුරාජ වෙල ගබඩා සංකීර්ණ යම් තෙල් නල පද්ධතියේ විශාල අර්බුදයක් ආපෙලව තෙල් හිදියක් ඇති වුණා. නැව් ඇවිල්ලා රස්තිය අදින්න පටන් ගත්තා. දැන් මොකද උනේ අතන? චීන වරාය අපේ තෙල් ටැංකි සංකීර්ණයේ අයෝසි සමාගමට දුන්නා. නල පද්ධතිය කපාගෙන ගියා. පිත්තල හොඳ ඉන්දියාවට අරන් ගියා. ඒකේ තිබුණ කරාමටි ගලවගෙන ගියා ඉන්දියාවට. දැන් අපේ සම්පත්, අපි දේශප්‍රේමීත්වය කියන්නේ මොකද්ද? ගරු මන්ත්‍රීතුමනි, නැවත නැවත මම කියන්නේ දේශප්‍රේමීත්වය කියලා කියන්නේ මහ පොළොව ඉඹ ගැනීම හෝ පපුවට ගසා ගැනීම පමණක් නොවේ. කමක් නැහැ ඒකත් ගන්න. හැබැයි වැදගත් මොකක්ද? රටේ ජාතික සම්පත් අපේ රටේ අනාගත දුව දරුවන්ට ආරක්ෂා කරලා දෙන සමත්ද? මේ තෙල් ටැංකි සංකීර්ණය තමයි මේ ආණ්ඩුව පිළිබඳව ලිට්මොත් පරීක්ෂාව. සැබෑ දේශප්‍රේමීත්වය පිළිබඳව පරීක්ෂා කිරීම තමයි මේ තෙල් ටැංකි සංකීර්ණය පත් කරගන්න ඕන. අපිට ඉතාමත් වැදගත් සම්පත, අපිට හිමි සම්පත, අපේ රටේ විශාල ආර්ථික දායකත්ව සපයගත හැකි සම්පතක්, මෙවැනි සම්පතක් පවරා දෙන්න ආණ්ඩුව කටයුතු කරනවද නැද්ද කියලා මේ පාර්ලිමේන්තුව අද කියන්න ඕන. අද කියන්නේ මොකද කරන්නේ? මොකද කිවිසුම කල්පල්ලා තියෙන්නේ මාසයකට අස්සංකරේ. తాවකාලික කිවිසුමක්. අලුත් කිවිසුමක් අස්සංකරේ නේ. තෙල් සංස්ථාවට අස්සංකරන්න බලයකුත් නේ. ටැංකිය විතරයි තෙල් සංස්ථාවටයි තියෙන්නේ. ඉඩම තෙල් සංස්ථාවටයි තියෙන්නේ. ඒ නිසා එතන ඉතාමත් හොඳින් අපිට අයිති සම්පත මේ. ඒ වගේම ඉන්දියානු සමාගම් බදු ගෙවලත් නේ. අර ඩොලර් 1000 දීලත් නේ. ඒ නිසා මම නැවත නැවත කියන්නේ මේ තෙල් ටැංකි සංකීර්ණ පවරා ගැනීම අපේ රට ඉතාමත් වැදගත් ශේස්ත්‍ර බවට පත් කර හැකියි.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
ඔව් අවසන් වශයෙන් ගරු මන්ත්‍රීතුමනි මා කියන්නේ විශේෂම තෙල් සංස්ථාවේ සේවකින් අතර සාමික ගිවිසුමක් අත්සන් කරා. දැන් ඒ සාමික ගිවිසුම බිඳ වැටී තිබෙනවා. එන්ස ප්‍රධාන කරුණු තුනක්. එකක්, වැඩමුර සේවාවන්ගේ යෙදෙන අයට වැඩිම පඩිය වැඩි වෙනකොට ඊට අනුව වැඩමුර සේවාවේ දීමනාව වැඩි කළ යුතුයි. එයකට නෑ එය සේවා එය සාමික ගිවිසුම උල්ලංඝනය කිරීම. දෙවෙනි කරුණ, විධායක නිලධාරීන්ගේ සතියන්ත දීමනාව ඔවුන්ගේ වැටුප වැඩි වෙනකට අනුව ගැලපී යුතුයි. නමුත් වැටුප වැඩි වී තිබෙනවා. නමුත් සතියන්ත දීමනාව වැඩි වී නැහැ. අනිත් සේවක වැඩමුර සේවකින්ගේ වැටුප වැඩි වී තිබෙනවා. වැඩිමුර දීමනාව වැඩි වී නැහැ. තුන්වෙනි කරුණ ගත්තොත්, තාක්ෂණික සේවයේ නිලධාරීන් මාණ්ඩලික ශ්‍රේණියට යනකොට ඔවුන්ට විශේෂ සේවාවක් හැටියට තාක්ෂණික සේවාවක් ස්ථාපිත කරනවායි කියලා සාමූහික ගිවිසුම එකඟතාවයකට අවිල්ල තිබුණා. නමුත් ඒ කිසිදු එකඟතාවයක් ඉටු වී නැහැ. ඒ නිසා මම නැවත නැවතත් ෘත්තීය සමිතියත් එක්ක ගනුදෙනු කරන්න සාමික ගිවිසුමට එකඟකතාවේ ආවනම් ස්වාමි පාර්ශවයෙන් එම සාමික ගිවිසුම ආරක්ෂා කිරීම වගකීමක් තිබෙනවා. නමුත් දැන් ස්වාමි පාර්ශවය එම සාමික ගිවිසුම උල්ලංඝනය කොට තිබෙනවා. ප්‍රකාශ කරමින් මම අවසන් වශයෙන් මේ බලශක්ති ක්ෂේත්‍රය තමයි අපේ රටේ ජාතික ආරක්ෂාව, බලශක්ති ක්ෂේත්‍රය තමයි අපේ රටේ ජාතික ආර්ථිකය, බලශක්ති ක්ෂේත්‍රය තමයි අපේ රටේ සුරිභාවය, බලශක්ති ක්ෂේත්‍රය තමයි අපේ රටේ අනාගතය. ඒ නිසා ඒ පිළිබඳව වැදගත් තීන්දුව ගැනීමට මේ අමාත්‍යවරු කටයුතු කරවැයි බලාපොරොත්තු වෙමින් මම නතර වෙන බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.